ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි මේ සියලු දෑ කතාබහ කරමින් ඉන්න අතරතුරේදී සමස්ත ලෝකයේම මේ වෙනකොට මොනවද සිදුවෙමින් තියෙන දේවල්. ඉතින් අපි සිකුරාද දවසේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයෙන් කෙටියෙන් ඒ සම්බන්ධව යාවත්කාලීන කිරීමක් කරනවා. ඔබ දැන් ඒ පිළිබඳව දන්නවා. ඉතින් අදත් ඒ සඳහා අපි සූදානම්. ප්‍රංශ ප්‍රවෘත්තිසේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින් ඉන්නේ තොරතුරු වාර්තාකරණයට. අයිබෝන් අමල්. මුලින්ම ඉරානයට යොමුවම, මොකද ඉරානය පිළිබඳව තමයි වැඩිපුර අවධානයක් තියෙනවා කියලා දැනට දැනෙන්නේ මේ වාර්තාවන තොරතුරුත් එක්ක. අපි දිගින් දිගටම සාකච්ඡා කළා ඉරානයේ මේ වෙනකොට ඇතිවලා තියෙන සමාජ මේ විප්ලවකාරී වාතාවරණය. මාෂා අමිනි හින්දා, මාෂා අමිනි කියන තරුණ කාන්තාව මුස්ලිම් චාරිත්‍රානුකූලව හැඳ පළඳගෙන හිටියේ නැහැ කියලා ඉරාන පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා. අතරංගුවේදී ඇය මිය යනවා. ඉතින් ඉරානයේ කාන්තාවන් වීදි බැසලා විශාල වශයෙන් මේ සඳහා උද්ඝෝෂණ ආරම්භ කළා. තාමත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. පුද්ගලයින් 100කට අධික සංඛ්‍යාවක් මිය ගිහිල්ලක් තියෙනවා. විශාල ප්‍රමාණයක් අතරංගුවට ගනිමින් පවතිනවා. ඉතින් මේක මානව හිමිකම් පැත්තෙන් ගත්තොත් විශාල මානව හිමිකම් කඩවීම් සිදු වෙනවා ඉරානයේ කියලා මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉරානයේ පවතින මේ අර්බුදකාරී වාතාවරණයේ සමස්ත ලෝකීය අවධානය සහ මානව හිමිකම් කොමිසමේ අවධානය පිළිබඳවත් අපි මුලින්ම සාකච්ඡා කරමු. අමල්,
ඔව් දිලක්ෂි, මේක කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට මානව හිමිකම් කවුන්සිලයේ ඉතාම වැඩි ඡන්ද ප්‍රමාණයකින් යෝජනාවක් සම්මත වුණා. ඉරානයේ දැනට මේ රජය විසින් පවත්වාගෙන යන මේ විරෝධතාවයේ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේ යෝජනාවට පක්ෂව රටවල් 25ක් ඡන්දය දුන්නා. රටවල් 6යි මේකට විරුද්ධ වුණේ. ඉතින් මේ අවස්ථාවේදී චීනය උත්සාහයක් ගත්තා මේ ඉරානය සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාව සර අඩු කරලා පරීක්ෂණයක් කරන එක වෙනුවට වෙන මොකක් හරි මේ ඉරානය සම්බන්ධයෙන් වෙන ප්‍රකාශයක් කරන. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. මෙතනදී රටවල් 6යි ඉරානයට පක්ෂව ඡන්ද දුන්නේ. ඒ ආමේනියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය සහ වෙනිසුවෙලාව. නමුත් රටවල් 25ක එකඟතාවයේ ඇතිව දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉරානය සම්බන්ධයෙන් පරීක්ෂණය ආරම්භ කරන්නට කටයුතු යෙදෙනවා. මෙතනදී මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී ප්‍රකාශ වෝල්කාත් ප්‍රකාශ කළා ඔවුන්ට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව ඉරානයේ මේ මාෂා අමිනිගේ මරණයෙන් පසුව ඇතිවෙච්ච විරෝධතාවයේ මැඩ පැවැත්වීමේදී ඉරාන ජාතිකයන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා, හමුදා සහ පොලිසිය විසින් ඔවුන්ව ඝාතනය කළා තියෙනවා කියලා. ඒ එක්කම 14,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා කියලා. මෙතන විශේෂම කාරණාව තමයි මේ අත්අඩංගුවට පත් වෙච්ච අයගෙන් විශාල පිරිසක් බාල වයස්කාරයන්, නැත්නම් පාසල් දරුදරියන් මේ විදිහට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා කියලා මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරලා තියෙනවා. ජීවිතක්ෂයට පත් වෙන පුද්ගලයන්ගේ මලසිරුරු රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා දේහයන් ඥාතීන්ට ලබා දෙන එක වළක්වලා තියෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඉරානය බොහොම දැඩි ලෙස ජාත්‍යන්තර දෝෂ දර්ශනට ලක් වුණා ඊයේ පැවති මේ විශේෂ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවත් එක්කලා.
අපි මේ ළඟට අවධානය යොමු කරමු මැලේසියාවට. අග්නිදික ආසියාතික කලාපයේ ප්‍රබල ආර්ථිකයක් තියෙන රටක් විදිහට මැලේසියාවේ සිදුවන දේශපාලනික වෙනස්කම් ඒ සමස්ත කලාපයටම බලපානවා. ඉතින් අපි මීට කලින් මේ ඡන්දය පැවැත්වෙන කාලවකවානුවේදී මේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් ඔබට කරුණු සඳහන් කළා ලෝකයේ ඒ වෙනකොට වයස්ගතම අපේක්ෂකයා, ඒ වගේම මැලේසියාවේ හිටපු නායකයා මහතීර් මොහමඩ් යලිත් තරඟවදිනවයි කියලා රටේ අගමැතිකම ගන්න. තරඟවදිනකොට ඔහුගේ වයස අවුරුදු 97ක්. හැබැයි තින් ඔහු අනපේක්ෂිත විදිහට පරාජයට පත් වුණා. විපක්ෂ නායකයා ජයගත්තා. මොකක්ද මේ දශක දෙකකට පස්සේ විපක්ෂයේ බලය අල්ලපු මැලේසියාවේ සිදුවන දේශපාලනික වෙනසමයි?
දිල්රුසි, මේක ඇත්තටම මහා විශාල දේශපාලනික විපර්යාසයක් කියලා සඳහන් කරන්නත් පුළුවන්. මැලේසියාවේ ඔවුන් 1957 නිදහස ලැබුවට පස්සේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණයකදී කිසිම පක්ෂයක් බහුතරයක් ලබා ගැනීමට සමත් වුණේ ඉන්නේ. මෙතනදී විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම්ගේ කණ්ඩායම ඔවුන්ට ආසන 82ක් ලබා ගැනීමට හැකි වුණා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමට නම් ආසන 112ක් ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ ප්‍රමාණයට ඔවුන්ට ලැබුණේ නැහැ. ඔහුගේ විරුද්ධ පක්ෂයට ලබා ගන්නට පුළුවන් වුණේ ආසන 73යි. ඉතින් කිසිම පක්ෂයක් මේ විදිහට බහුතරයක් ලබාගත්තු නැති නිසා දින 5ක් තිස්සේ මැලේසියාවට දේශපාලන අස්ථාවරභාවයක් තිබුණා, රටේ නායකයෙක් නැති තත්ත්වයක් තිබුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ රටේ රජ්ජුරු එහෙමත් නැත්නම් මේ ව්‍යවස්ථානුකූල රටේ රාජ්‍ය නායකයට සිද්ධ වුණා මේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් සමග සාකච්ඡා කරලා අවසානයේදී තීන්දුවක් ගන්න කාටද ආරාධනා කරන්නේ රජයක් පිටන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි අන්වා ඉබ්‍රහීම් හිටපු විපක්ෂ නායකවරයාට ආරාධනා කළේ ආණ්ඩුවක් පිහිටන්න කියලා. ඔහු අග්‍රාමාත්‍යවරයා හැටියට ඊයේ හවස වෙනකොට දිවුරුම් දුන්නා. ඉතින් මේ දින පහක කාලයක් තුළ තිබිච්ච ඒ අස්ථාවරභාවය දැන් නැති වෙලා ලබන මාසේ 19 වෙනිදා අන්වා ඉබ්‍රහීම් ප්‍රකාශ කළ තියෙනවා ඔහු තමන්ගේ බහුතරය ප්‍රදර්ශනය කිරීමට පාර්ලිමේන්තු සැසියක් පවත්වනවායි කියලා. ඉතින් දැන් යම් තරම් දුරකට සභාග ආණ්ඩුවක් ඇති කරමින් ඒ මැලේසියාවේ ඇතිවෙන්නට ගිය ඒ දේශපාලන අස්ථාවරභාවය යම් කිසි විදියකට සමනය කරලා තියෙනවා. නමුත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලබන මාසේ තමයි මේ කොයි විදියටද මේ අලුත් සභාග රජය කටයුතු කරන්නේ කියලා. 1999 වෙනකොට දිල්රුක්ෂි අන්වා ඉබ්‍රහීම්, ඒ කියන්නේ එවකට මහතීර් මොහමඩ්ගේ දෙවනියා හැටියට හිටපු නායකයා, බොහොම දැඩි මත ගැටුමක් නිසා ඔහුව පක්ෂයෙන් ඉවත් කළා. අන්තිමට ඔහුව හෙරේටත් නියම කරනවා. ඉතින් ඊට පස්සේ අන්වා ඉබ්‍රහීම් රටේ ප්‍රධාන විපක්ෂ නායකයා හැටියට කටයුතු කරමින් තමයි නැවතත් පාලන බලය ලබා ගැනීමට උත්සාහ කරේ. ඉතින් ඒ විදිහට දශක දෙකකට විතර පස්සේ අන්වා ඉබ්‍රහීම්ට නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා රටේ නායකත්වයට ඉදිරිපත් වෙන්න. ඒ එකම ඔහුට විරුද්ධව කටයුතු කරපු මහතීර් මොහොමඩ්ට සිද්ධ වෙලා තියෙනවා දේශපාලනයෙන් ඇත්තට ඉවත් වෙන. මේ වෙනකොට මහතීර් මොහොමඩ් ප්‍රකාශ කරලා තියෙනවා ඔහුගේ ජීවිතයේ ඉදිරි කාලය පොත්පත් ලිවීම සම්බන්ධයෙන් කාලය යොදන්නට ඔහු කටයුතු කරනවා කියලා.
මීළඟට අවධානය යොමු කරමු මේ වෙනකොට මේ රුසියා යුක්‍රේන යුද්ධයේ මොනවාද වාර්තා වෙන අලුත්ම තොරතුරු කියලා. මේ සටන් පැත්තෙන් වාර්තා වෙන තොරතුරු වලට අමතරව අමල් අපිට මේ අලුතෙන්ම දැනගන්න තියෙන කාරණාව තමයි යුරෝපා සංගමය රුසියාව මේ ත්‍රස්ත දේශයක් විදිහට නම් කළා. මේක ටිකක් මේ සැලකිය යුතු කාරණාවක්. යුරෝපා සංගමය වගේ ලෝකයේ බලවත් රාජ්‍යයන් ඇතුළත් සංගමයක් මේ රුසියාව ත්‍රස්ත දේශයක් විදිහට නම් කරන්න තරම් මොනවද ඔවුන් සලකා බලපු කරුණු? මං කැමති ඒ පිළිබඳව ඊළඟට කතා බහ කරන්න.
ඔව්, දිවික්ෂ මෙතන යුරෝපා සංගමය ප්‍රකාශ කළා තියෙන්නේ මේ පහුගිය මාස 9ට යුක්‍රේනයේ සිදුවන යුද්ධය දිහා බලපුවහම ඔවුන් නිගමනය කරලා තියෙනවා කියලා රුසියාව ත්‍රස්තවාදයට සහාය දක්වන රටක්, ස්ටේට් ස්පොන්සර් ඔෆ් ටෙරරිසම් කියලා තමයි ඔවුන්ව දැන් හඳුන්වන්නේ. ඉතින් ඒ එක්කම යුරෝපා සංගමයේ ඉල්ලීමක් කරා තමන්ගේ සමාජික රටවලින් වෙන් වශයෙන් මේ විදිහට රුසියාව ජාත්‍යන්තර වශයෙන් කොන් කිරීමට, ඔවුන් ත්‍රස්තවාදයට සහාය දෙන රටක් හැටියට නම් කිරීමට. මේ එක්කම මේ වෙනකොට යුක්‍රේනය තුළ තියෙන සියලුම විදුලි ජනන යන්ත්‍ර පද්ධතිය අක්‍රිය කිරීම සඳහා දිගින් දිගටම රුසියාවෙන් ප්‍රහාර එල්ලවෙනවා කියලා වාර්තා වුණා. පහුගිය දින දෙකේදී දුරදිග මිසයිල 70ක් පමණ ඔවුන් රුසියාව පාවිච්චි කළා තියෙනවා. යුක්‍රේනයේ විදුලි බලය බෙදා හරින ස්ථාන, ඒ එක්කම විදුලි ජනන මධ්‍යස්ථාන, ඒවාට ප්‍රහාර එල්ල කරන්නට. ඉතින් මේ වෙනකොට යුක්‍රේනයේ පුරාම දැඩි විදුලි හිඟයක් ඇති වෙලා තියෙනවා. ඉතින් රටෙන් භාගයකට වැඩිය මේ වෙනකොට මේ විදුලිය සම්පූර්ණයෙන්ම ඇන හිටපු බවක් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ සීත ඍතුවට රට යන අවස්ථාවකදී මේ විදිහට විදුලි බලය විඳවැටීම තුළින් රටේ ජනතාව ඉතාමත්ම භයානක තත්ත්වයකට මේ වෙලාවේ මුහුණ දීලා තියෙනවා කියලා එක්සත් ජාතික සංවිධානයත්, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ වෙනකොට අනුතුරු අංගවල තියෙනවා.
අපි අද අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ ඉන්දුනීසියාවේ සිදුවුණු භූමිකම්පාව පිළිබඳව. මීට සතියකට කලින් ඉන්දුනීසියාවේ බාලි දූපත කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තිබුණ G20 සමුළුව නිසා, නමුත් අවාසනාවන්ත විදිහට ඊට දින කීපයකට පස්සේ ඉන්දුනීසියාවේ ජාවා දූපත කෙරෙහි අවධානය යොමු වුණ මේ භූමිකම්පාව නිසා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මිය ගිහිල්ලා, විශාල සංඛ්‍යාවක් තුවාල ලැබලා, ඒ වගේම තවමත් අතුරුදන් පුද්ගලයන් සිටිනවා. අලුත්ම තත්ත්වය දැනගන්න කැමැති අමල් මේ සම්බන්ධව.
නිදුක්ෂි මේ වෙනකොට ඉන්දුනීසියානු බලධාරීන් විසින් මහා පරිමාණයේ ඒ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා තවමත් 40 දෙනෙක් විතර ආගියතක් නැtei කියලා. මේ වෙනකොට 271ක් ජීවිතක්ෂයට පත්ුනායි කියලා තහවුරු කරගෙන තියෙනවා. එකම 2000කට ආසන්න පිරිසක් තුවාල ලැබලා තියෙනවා. ඒකෙන් සෑහෙන පිරිසක් බොහොම බරපතල තුවාල ලැබලා තියෙන නිසා මේ ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව මරණ සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් දැනට මේ ප්‍රදේශයේ ඇතිවෙච්ච පහුගිය කාලේ ඇතිවෙච්ච දරුණුතම භූමිකම්පාව හැටියට මේක සැලකන්නේ දශක දෙකකට විතර පස්සේ මේ ප්‍රදේශයට මෙවැනි දරුණු භූමිකම්පාවක් ඇති වුණේ කියලා විවාර්තා වෙන්නේ. ඉතින් ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරන විදිහට ඔවුන්ගේ සහන සේවා දැන් ආරම්භ කරලා තියෙනවා. විපතට පත්වෙච්ච පුද්ගලයන් නිර්පද්‍යතව ගලවා ගැනීම කෙසේ වෙතත් දැන් අර නැතිවෙච්ච පුද්ගලයන් නැති වුණයි කියලා මේ වෙනකොට හඳුන්වාගෙන තියෙන පුද්ගලයන්ගේ ඒ මලසිරුරු සොයා ගැනීමේ කටයුතු තමයි දැන් ඔවුන් වියත් කරලා තියෙන්නේ.
හොඳයි මල්, එහෙමනම් ඔබට ස්තුතිය පළ කරමින් අපි සමු දෙනවා. බොහොම ස්තුතියි මේ ගෙවිලා යන සතියේ ලෝකයේ අලුත් තොරතුරු සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. යලිත් හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.